අයුබෝවන් අදරණිය දුවපුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සූදානම නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ අශෝකා ශ්‍යාමලිය ගුරු මෑණියන්.
සුබ දවසක් වේවා දරුවනේ. අද අප සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ඔයගලන්ට 10-11 ශ්‍රේණි වලට අදාළව මම ඔයගලන්ට අද කරන පාඩම නූර්ති නාටක. පසුගිය සතියේ ඔයගලන්ට නාටකම් පාඩම අවසන් කරා. එතකොට නාටකම් කලාවේ පිරිහීමත් සමගම අපි දකිනවා නූර්ති නාටක ආරම්භ වුණ ආකාරය. නූර්ති නාටක ආරම්භ වෙන්නේ 1877 වර්ෂයේදී ද්වීපතේ ඉන්දියාවේ බොම්බායි ඉඳලා බලිවාලා කියලා තැනැත්තෙක් ලංකාවට එනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන් ඩ්‍රැමැටික් කම්පැනි නම් නාට්‍ය සංගමයක් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ අතරේ ඒගොල්ලෝ පෙන්නනවා පුතේ පිටකොටුවේ ෆ්ලෝරල් හෝල් කියලා, නැත්නම් අපි කියන පුෂ්පශාලාව කියලා. ඒකේ මුල්ම වරට ඒගොල්ලෝ ඉන්දර සභා කියලා හින්දුස්ථානී සංගීත නාට්‍යයක් ප්‍රදර්ශනය කරනවා. මං හිතනවා ඔයගොල්ලෝ නෝට් කරගන්නවා කියලා. ඔයගලන්ට අදාළ දේවල් දැන් මේක පටන් ගන්න නූර්ති නාට්‍ය පටන් ගන්න 1877 වර්ෂයේ. එතකොට මේ ඉන්දියාවේ ඉඳලා එන්නේ ඔයගලන්ට ලේසි මතක තියාගන්න දරුවනේ බලිවාලා කියලා තැනැත්තෙක්. මෙයා නාට්‍යකරුවෙක්. ඒතර එයාගේ ප්‍රධානත්වයෙන් එයාගේ නාට්‍ය සමාගමක් තියෙනවා එල්ෆින්ස්ටන් ඩ්‍රැමැටික් කම්පැනි කියලා. මේගොල්ලෝ මේවා තමයි ඔයගොල්ලෝ හොඳටම මතක තියාගන්න ඕනේ මේ මූලික කරුණු. ඔයගලන්ට ප්‍රශ්න පත්‍රය එනවා, ඒක නිසා ඒවා ඔයගොල්ලෝ අදාළ දේවල් නෝට් කරගන්න. එතකොට මේගොල්ලෝ පිටකොටුවේ ෆ්ලෝරල් හෝල් ඉස්සෙල්ලාම ෆ්ලෝරල් හෝල් කියන පුෂ්පශාලාව කියලා නැත්තම් කියනවා අපි. ඒක තමයි මුල්ම වරට ඉන්දර සභා කියලා හින්දුස්ථානී සංගීත නාට්‍යයක් ප්‍රදර්ශනය කරන්නේ. එතකොට මේක ප්‍රචලිත වෙලා යනවා. මොකද ඉන්දියාවේ ඉඳලා එන නාට්‍ය කණ්ඩායමක්, ඒ අතරේ මේ නාට්‍ය බලන්න උනන්දුවක් තියෙන ප්‍රේක්ෂකයෝ ගිහිල්ලා දැන් මේව බලනවා. මේ අතරේ ඉන්නවා ශ්‍රීදොන් පස්තියන් ජයවීර බණ්ඩාර කියලා මහත්මෙක්. මෙයා පැරණි නාටකම් නවීකරණය කරලා මෙයා මුල්ම වරට මේ නූර්ති ලක්ෂණත් යොදාගෙන මෙයා ඉදිරිපත් කරනවා රොලිනා කියලා සිංහල නූර්ති නාටකයක්. එතකොට මේක තමයි අපි දකින මුල්ම සිංහල නූර්ති නාටකයේ විදිහට හොඳට මතක යාන දරුවනේ රොලිනා. එතකොට මේකේ නමුත් පුතේ දුවේ මේකේ අපි දකින්නේ නෑ නියම නූර්ති ලක්ෂණ. මේ රොලිනා කියන එක මුල්ම වරට කරපු එකනේ. එතකොට එතුමා නිෂ්පාදනය කරා ඊළඟට රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම කියලා නූර්ති නාටකයක්. එතකොට ඒ විදිහට එයා අපි දකිනවා නූර්ති ලක්ෂණ අලලාගෙන මෙයා නූර්ති නාට්‍ය විශේෂයක් කරනවා. දැන් අපි මේ නූර්ති කියන නම නෘත්‍ය කියන එක තමයි බිඳිලාවිලා තමයි මේ නූර්ති වෙලා තියෙන්නේ. එතකොට මේ සීදොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහත්මයා මුල්ම වරට නූර්ති නාට්‍ය රචකයා විදිහට අපි දකින්නේ. එතකොට එයා නිෂ්පාදනය කරනවා තිනතර, ස්වර්ණතිලකා, රෝමියෝ ජුලියට් වගේ පැරණි නූර්ති නාට්‍ය රචනා කරනවා. එතකොට අපි දකිනවා දරුවනේ නාටකම් වල ලක්ෂණ වලට බාහිරව අපි දකිනවා නූර්ති වලටම ආවේනික වෙච්ච විශේෂිත රංග ශෛලියක් තියෙනවා. අපි දැන් හඳුනගමු මේ රංග ශෛලිය මොකද්ද කියලා. දැන් ඕගොල්ලෝ හොඳ අවධානයෙන් අහගන්න, නෝට් කරගන්න. මේකට නූර්ති වලට ආවේනික වෙච්ච රංග ශෛලියක් තිබුණා. එතකොට අපි දකිනවා මේ නූර්ති නාටක වලින් තමයි ස්ථාවර රංග ශෛලියක් රංග ශාලාවක් හැදෙන්නේ. ස්ථාවර රංග ශාලාවක තමයි මේ නූර්ති නාටක පෙන්වන්නේ. ඒතර ස්ථාවර රංග ශාලාවක කොහොම අපි එතකන් අපි දකිනවා දරුවනේ ශාන්ති කර්මාපේ, සොකරි, කෝලම් වගේ ජන නාටක අපි දකින්නේ රංග භූමික අවාකාර රංග භූමි, එලිමාන් රංග භූමි වල තමයි රංග දක්වන්නේ. එතකොට සොකරි වගේ දේවල් කමත කියන රංග භූමියේ. ඊට අපි දකිනවා කෝලම් වගේ නාටක අපි දකින්නේ සභය කියන රංගශාලාවේ තමයි මේ සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ. නමුත් නාඩගම් වල අපි දැක්කා කරලිය කියන රංගශාලාව පියස්සක් ඉදිරි සකස් කරගෙන ඒ පියස්ස සකස් කරගෙන තිර එල්ලලා නැත්නම් සාරි වගේ දේවල් එල්ලගෙන අපි දකිනවා පස්කොඩල්ලක් සහිත උස් වෙච්ච රංග භූමියක්. නමුත් අපි නෝර්ති නාටවල නාටකවල විශේෂයක් දකින්න ස්ථාවර රංගශාලාව ජෝන්ද සිල්වා රංගශාලාව ටවර් රංගශාලාව වගේ රංගශාලාව ඉති වෙන ආකාරය අපි දකිනවා. එතකොට ඒ එක්කම තව විශේෂයක් තමයි දරුවනේ දුවේ පුතේ අපි දකින කාන්තා චරිත. එතෙක් රංග දැක්වේ මේ දක්වා රංග දැක්වේ පිරිමින් පමණයි. නමුත් මෙතෙන්දී අපි දකිනවා කාන්තා චරිත කාන්තාවන් විසින්ම නියෝජනය කරන ආකාරය. එතකොට අපි ඉස්සෙල්ලාම දකින කාන්තා චරිතයක් විදියට සීදොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහත්මයා 1885 සැප්තැම්බර් මාසේ කර රොම්ලින් නාටකය. ඒකේ රංගපෑවේ ආනා පෙරේරා කියලා කාන්තාවක්. එතන මෙයා තමයි මුල්ම අපි නිලිය විදියට දකින්නේ ආනා පෙරේරා මේ නූර්ති නාටකවල. එතන කාන්තා චරිතවලට කාන්තාවන් ආගමනයේ වෙච්ච ආකාරයක් තමයි අපි දකින්නේ. ඒ එක්කම තව විශේෂයක් තමයි දුවේ පුතේ අපි දකිනවා පැය දෙක තුනකට නාට්‍ය සීමා වීම. හරිද? එතෙක් අපි නාඩගම් රාත්‍රී ගණනාවක් රාත්‍රී 3-4ක් ඉදිරිපත් කළා කියලා අපි දැක්කා. දැන් ශාන්ති කර්ම වගේ දේවල් රාත්‍රී එළිවෙන කාරණාක දැක්කුවා. ඊටත් අනතුරුව දැන් මේ නාඩගම් තමයි පළවෙනි කොටස ඉදිරිපත් කළා. ඒක අවසන් කරන්න බැරුණාම ඊළඟ දවසෙත්. එතකොට ප්‍රේක්ෂකයෝ අපි දැක්කා ඒ කාලේ දවස් 2-3-4ක් නැත්තම් මේ නාඩගම් බලන්න යන ආකාරය. නමු නූර්ති වල තිබිච්ච විශේෂත්වය තමයි පැය දෙක තුනකට සීමා වීම. එතන මේක හරි පහසුවක් වුණා ප්‍රේක්ෂකයන්ට. ඒක ලොකු පහසුවක් වුණා. ඊළඟට අපි දැක්කා පසුබිම් චිත්‍ර වස්ත්‍ර. මුළු අපි දැන් ගගනිකාව කියලා අපි දකිනවා වේදිකාව පිටපස තිරේ අපි ගගනිකාව කියලා නම් කරනවා. ඒ ගගනිකාව අසල අපි දකිනවා චිත්‍ර වස්ත්‍ර ජවනිකාවෙන් ජවනිකාවට එළලපු ආකාරය. එතර අදාළ ජවනිකාවට අදාළ පසුතලය මේ චිත්‍ර වස්ත්‍ර මගින් තමයි මේ නූර්තිවල ඉදිරිපත් කරේ. ඒකත් විශේෂයක්. ඒ එක්කම ඔයගොල්ලෝ දැක්කා නාටකම් නාට්‍යවල දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය තමයි යොදාගත්තේ. නාට්‍ය ගීතවලට යොදාගත්තේ දකුණු ඉන්දිය කර්ණාට සංගීතය. මේක හරි කර්ණ කටෝරයි කියලා කියනවා. එච්චරම රසවත් නෑ නැත්නම් එච්චරම මිහිරි නෑ කියලා කියනවා. නමුත් අපි දකිනවා මේ නූර්ති නාටකවලට යොදාගත්තේ උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානී සංගීතය. දරුවනේ මේ උත්තර ಭಾರತೀಯ හින්දුස්ථාන සංගීතය ඉතාමත්ම කනට ප්‍රියයි රසවත්. ඉතින් මේ හින්දුස්ථානි සංගීතය තමයි උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානි සංගීතය තමයි මේ නූර්ති වලට යොදාගත්තේ. ඒකත් අපි දකිනවා නූර්ති ප්‍රචලිත වෙන්නත් නූර්ති වල රංග විශේෂයක් විදියටත් අපිට මේක රංග ශෛලියේ විශේෂයක් විදියටත් අපිට දකින්න පුළුවන්. ඒ අතරේ අපි දකිනවා දරුවනේ මේවට යොදාගත් සංගීත භාණ්ඩ මේ විදියට නම් කරන්න පුළුවන්. තබ්ලාව හොඳට මතක තියාගන්න, තබ්ලාව යොදාගත්තා. ඒ එක්කම සර්පිනාව යොදාගත්තා, වයලීනය, බටනලාව වගේ සංගීත භාණ්ඩ මේ නූර්ති නාටකවලට යොදාගත්තා. එතකොට ඉතාමත්ම ප්‍රේක්ෂකයාට රසවිඳින්න හැකි ආකාරයට උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානි සංගීතය සමගම මේවා එකතු වුණා. එතකොට දැන් අපි දකිනවා නාඩගම් වලට වඩා වෙනසක් වුණා මේ නූර්ති නාටකවල. මිනිස්සු ඉක්මනින්ම මේ කෙරෙහි ඇදී ආවා. එතකොට අපි දකින්න දරුවනේ ඒත් එක්කම අපි නෝර්ති නාට්‍ය රචකයන් විදිහට අපි දැක්ක මුල්ම නාට්‍ය රචකයා සීදොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතා කියලා. ඊට අනතුරුව මේ නෝර්ති නාටකවලට නෝර්ති නාටක රචනාකරන්න එකතු වුණා නීතිඥ ජෝන්ද සිල්වා මහතා. එතකොට මෙයා හරිම අතිශයින් ජනාදරයට පත් වෙච්ච නාට්‍ය රචකයෙක් මේ ජෝන්ද සිල්වා මහතා. වෘත්තියෙන් නීතිඥවරයෙක් කියලා කියනවා. එතකොට මෙයා සිංහල නාට්‍ය පියා. එකම සිංහල ශේක්ස්පියර් එකම ලංකා කාලිදාස කියන විරුදාවලි වලින් හඳුන්වන්න පටන් ගත්තා. ඒත හඳුන්වන්න පටන් ගත්තා. ඒ තරම් මෙහෙවරක් මේ ජෝන්ත් සිල්වා මහතා මේ නූර්ති නාටකවලට සෑහෙන සේවාවක් කරා. එතකොට අපි දකිනවා දරුවනේ පිටකොටුවේ පිහිටි ෆ්ලවර් හෝල් කියලා නාට්‍යාගාරයේ රඟ දක්වපු සීදොන් බස්තියන් මහතාගේ නූර්ති නාටක මේ ජෝන්ත සිල්වා මහතා නැරඹුවා. එතකොට මෙතෙන්දී අපි දකිනවා 1885 වර්ෂයේ නාට්‍ය සංගමයක් තිබුණා පූර්වදිග ලංකා සමාගම. එහෙම නැත්නම් අපි කියනවා සිලෝන් ඔරියන්ටල් ඩ්‍රැමැටික් කම්පැනි ලිමිටඩ් කියලා නාට්‍ය සමාගමක් තිබුණා. මොකද්ද මේ නාට්‍ය සමාගම දරුවනේ? පූර්වදිග ලංකා සමාගම කියලා තමයි නම් කරන්නේ. එතකොට මේ නාට්‍ය සංගමයට බැඳුනා ජෝන්ද සිල්වා මහතා. ඒ බැඳිලා ඒ හරහා අපි දකිනවා විශාල නාට්‍ය ප්‍රමාණයක් රචනා කරපු ආකාරය. එකම 1902 වර්ෂයේදී සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාවත් ආරම්භ වෙලා තියෙනවා. එතකොට මේ ජෝන්ද සිල්වා මහතා දැක්කා අපේ රට ඉංග්‍රීසි ආධිපත්‍යයත් එක්ක, ඉංග්‍රීසි ආක්‍රමණිකත්වයත් එක්ක අපි දැක්කා අපේ රටේ සිංහල සංස්කෘතිය කියන එක ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වෙලා යන ආකාරය. ඒ නිසා මේ සිංහල සංස්කෘතිය නැවත නගා සිටුවන්න මේ ජෝන්ද සිල්වා මහතා විශාල කාර්යයක් ඉෂ්ට කරා දරුවනේ. එතකොට අපේ පිරියමින් පැවති අපේ සිංහල සංස්කෘතිය ඉංග්‍රීසි ආධිපත්‍ය මික්ස් වෙලා පිරිහීගෙන යන්න පටන් ගත්තා. ඒක නැවත නගා සිටුවන්න තමයි ජෝන්ද සිල්වා මහතාට උවමනා කරේ. එතකොට එයාගේ නෝර්ති නාටක හරහා විශාල මෙහෙවරක් කරා සිංහල සංස්කෘතිය නගා සිටුවන්න. අපේ සිරිත්විරිත්, අපේ පැවිතිච්ච ඇඳුම් පැළඳුම්, ඊළඟට අපේ සිංහල සමාජ අතරේ දුෂ්චරිත ඉක්මනින්ම ප්‍රචලිත වෙලා ගියා. ඒවා නැතිකරන්න මේ ජෝන්ද සිල්වා මහතා විශේෂ කාර්යයක් නෝර්ති නාට්‍ය හරහා කරා. ඒ කරේ කොහොමද? අපේ තිබ්බ පැරණි අපේ නාට්‍ය, පැරණි ඓතිහාසික නාට්‍ය අරගෙන ඒවයි කතා පුවත් ආදර්ශයක් වෙන ආකාරයට, සිංහල සමාජයට ආදර්ශයක් ලබා දෙන ආකාරයට මෙතුමා ඉදිරිපත් කරා. එතකොට අපි දකිනවා මෙතුමා කරපු නාට්‍ය, නැත්නම් ජෝන්ද සිල්වා මහතා කරපු නාට්‍ය කොටස් වලට මෙන්න මේ විදියට බෙදා දක්වන්න පුළුවන් දරුවනේ. ලංකා ඉතිහාසයේ පදනම් කොටගත් නාට්‍ය, එයා ඉදිරිපත් කරපු නාට්‍ය ඒ විදියට කොටස් වෙනවා. ලංකා ඉතිහාසයේ පදනම් කොටගත් නාට්‍ය, ඒ අතරට අපිට දාන්න පුළුවන් ඒ ගණයට දස්කොන් නාට්‍ය, පරංගි යටන, සිරිසඟ බෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍ය, මං හිතනවා දුවේපිතේ ඔයගොල්ලෝ ලියා ගන්නවා ඇති කියලා, එතුමාගේ නාට්‍ය, ලංකා ඉතිහාසයේ පදනම් කොටගත් නාට්‍ය, දස්කොන් නාට්‍ය, පරංගි යටන නාට්‍ය, සිරිසඟ බෝ චරිතය අලලා කරපු නාට්‍ය, ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍ය, වලගම්බා චරිතය, දුටුගැමුණු චරිතය, අපේ සිංහල ඓතිහාසික නාට්‍ය, මහානාම චරිතය, අලකේශ්වර චරිතය, ඒ වගේ නූර්ති නාට්‍ය ඉදිරිපත් කරා. එතකොට ඊළඟ කොටස අපිට කියන්න පුළුවන් සාම්ප්‍රදායික බෞද්ධ කතා වස්තු අතුරු කොටගත් නාට්‍යයත් මෙතුමා ඉදිරිපත් කරා. ඒක වෙස්සන්තර ජාතක දුෂ්‍යකාව්‍ය කියලා නාටකයක් ඉදිරිපත් කරා. නෝර්ති නාටකය කුසජාතක දුෂ්‍යකාව්‍ය, කුසජාතකය ඔයගොල්ලෝ අහලා තියෙනවා, කුසජාතක දුෂ්‍යකාව්‍ය, විතුර ජාතක දුෂ්‍යකාව්‍ය, ඔය විදිහට නෝර්ති නාට්‍යට පෙරලගෙන මෙතුමා ඉදිරිපත් කරා. ඒකම මෙතුමා චිරන්තන සංස්කෘතිය සාහිත්‍ය ඇසුරු කොටගත් නාට්‍යයත් රචනා කරා. ඒවට අපි දකිනවා සීතා හරණය, සකුන්තලා නාට්‍ය, රත්නාවලි නාට්‍ය, නාගානන්ද නාට්‍ය, නලරාජ චරිතය, උත්තර රාම චරිතය වගේ නාටක අපිට දකින්න පුළුවන්. එතකොට චිරන්තන සංස්කෘතිය අපිට දැන් අපි දකින ඉන්දියාවේ සංස්කෘතික නාට්‍ය කලාවට සම්බන්ධයි මේ සකුන්තලා නාට්‍ය, රත්නාවලී නාට්‍ය, නාගනන්ද නාට්‍ය වගේ දේවල්. ඒවා පරිහරණය කළා අපේ ජොන්ද සිල්වා මහතා සිංහල ප්‍රේක්ෂකයාට බලන්න හැකි විදියට මේවත් නෝටි නාට්‍ය විදියට ඉදිරිපත් කළා. ඒකම මෙතුමා ඉංග්‍රීසි නාට්‍යවල අනුවාද නූර්ති නාට්‍ය මගින් ඉදිරිපත් කරා. ඔතලෝ නාට්‍ය, හැම්ලට් නාට්‍ය, වැනිසිය වෙළින්දා නාට්‍ය, මිම්මට මිම්ම වගේ නාට්‍ය නූර්තිත් මෙතුමා නූර්ති බවට පෙරලා ඉදිරිපත් කරා. එතකොට දරුවනේ අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා ජොන්ද සිල්වා මහතා. ඒකම එතුමාගේ තව නාට්‍ය වර්ගයක් අපිට කරන්න පුළුවන් කාලීන සමාජ අධ්‍යක්ෂීන් පදනම් කොටගත් නාට්‍ය විදියට. එතකොට කාලීන සමාජ අධ්‍යක්ෂීන් පදනම් කොටගත් නාට්‍ය විදියට පරාභව නාට්‍ය, මිනිසුන් පිරිහීමට පත්වීම පිළිබඳව පරාභව නාට්‍ය තුළින් අපි දකිනවා, මරණානුස්මෘති ප්‍රකරණය දකිනවා, සුරාසුණ්ඩ ප්‍රකරණය දකින්නවා, සිංහල භාෂා ප්‍රකරණය වගේ නාට්‍ය කාලීන සමාජ අධ්‍යක්ෂීම් ඒ වකවානුවට අදාළව ඒ වකවානුවේ මිනිසුන්ගේ ගතිසිරිත සකස් කරන්න, සිංහල සංස්කෘතිය නගා සිටුවන්න පෙරටු කරගෙන මෙතුමා මේ වගේ තේමා යොදාගෙන නාට්‍ය නූර්ති නාට්‍ය රචනා කරා. ඒ එතුමා කළ මෙහෙවර. එතකොට විශේෂ මෙහෙවරක් නූර්ති නාට්‍යට කරපු ආකාරය ජෝන්ද සිල්වා මහතා අපි දකිනවා. ඒ කාලේ ඒකම තවත් උගතෙක් පහළුණා නූර්ති නාට්‍ය රචනා කරන්න. ඒ දරුවනේ චාල්ස් ඩයස් කියන නාට්‍ය රචකයා. මෙතුමාත් අපි දකිනවා නූර්ති නාට්‍ය විශාල මෙහෙවරක් කරා චාල්ස් ඩයස් මහතා. නූර්ති නාට්‍ය 42ක් පමණ රචනා කරලා තියෙනවා. ඒ එක්කම මෙතුමාත් දේශීය ඓතිහාසික කතා, සංස්කෘතික සාහිත්‍ය ප්‍රකට කරන කතා, යුරෝපීය නාට්‍යවල අනුවාද, ඊළඟට ප්‍රබල චරිත, විවිධ ප්‍රබල චරිත පදනම් කරගත් නාට්‍ය නූර්ති නාට්‍ය මෙතුමා විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි බලමු එතුමාගේ නාට්‍ය මෙන්න මේ විදිහට. පුතේ දුවේ අපිට නම් කරන්න පුළුවන් පාණ්ඩුකාභය 1911 වසරේදී රචනා කරලා තියෙනවා. ඊළඟට අපි දකිනවා 1911 වසරේම පద్මාවතී කියන නූර්ති නාට්‍ය, ඒ එක්කම 1915 දුටුගැමුණු නූර්ති නාට්‍ය, ඒ එක්කම 1916 වලගම්බා නූර්ති නාට්‍ය. දරුණේ ලියා ගන්නව නේද? ඔගොල්ලෝ ඒවා නෝට් කරගන්න දරුවනේ. මේවා අපිට කෙටි ප්‍රශ්න පත්‍ර එනවා, ඒක නිසා වර්ෂත් එක්කම ඔගොල්ලෝ ඒවා සටහන් කරගන්න. ඒකම කුසරාජ චරිත 1917, ඊළඟ ධර්මාශෝක කියලා නූර්ති නාට්‍යයක් 1918, ඊළඟට 1919 සිවම්මා සහ ධනපාල කියන නූර්ති නාට්‍ය, ඊළඟට 1919 කාව්‍යශේකරේ නූර්තියක් විදිහට මෙතුමා ඉදිරිපත් කරා. ඒකම උදේරාජ චරිතය කියන නූර්ති නාට්‍ය රචනා කරා 1934 වර්ෂයේ. විදුර කියන නූර්තිය අපි දකින 1919, ඒකම අපේ රටට විදේශයෙන් ඇලඩින් සහ පුදුම පහන පුදුම සහගත කතා ඉදිරිපත් කරන ආකාරය අපි දක්වනවා, බොහොම ප්‍රාසංගිකයි. ඊළඟට ධාතුසේන 1911, ඒකම අපේ රටේ අවසාන මහනුවර යුගයේ රජකම් කර ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතයාලලා 1918 නූති නාට්‍ය රචනා කරා. ඊළඟට 1918 විජය කියන නාටකයේ රචනා කරා. 1918 උම්මග්ග ජාතකයේ රචනා කරා. උම්මග්ග ජාතකයේ කියන එක ඕගොල්ලන් දකිනවා මෞෂද පඬිතුමාගේ තියෙන බුද්ධි මහිමේ ප්‍රකාශ කරන නාටකයක්. ඊළඟට කාවන්තිස්ස කියන නාට්‍ය 1919, ඔතෙලෝ ෂේක්ස්පියර්ගේ නාටකයක්, නාගානන්ද සංස්කෘත නාට්‍ය, සංස්කෘතික නාට්‍ය, බුත්තිල නාටකය 1936 වගේ අපි දකිනවා. මේ වගේ නාට්‍ය ගණනාවක් චාල්ස් ඩයස් මහතාත් රචනා කරපු ආකාරය. ඊළඟට චාල්ස් ඩයස් මහතාට තමයි අපි දකින්නේ ටවර් හෝ රංගශාලාව එතුමාගේ මාමණ්ඩිය විසින් ඉදි කළ දෙන ආකාරය. මෙතුමාගේ නාට්‍ය පෙන්වන්න තමයි මේ ටවර් හෝ රංගශාලාව මෙතුමාට ඉදි කරලා සකස් කරලා දෙන්නේ. අපි දකිනවා ඒක 1911 වර්ෂයේදී තමයි නාට්‍ය පෙන්වමින් මේ නූර්ති නාටක පෙන්නමින් මේ රංගශාලාව සකස් වෙන ආකාරය. ඊළඟට ඊට අමතරව දරුවනේ අපි නාට්‍යවලට ආපු තව නූර්ති රචකයන් විදියට දකිනවා පීටර් සිල්වා, බී.එල්. බෝධිපාල, එම්.ඒ. ප්‍රේරා, එස්.ටී. ස්ටීවන් සිල්වා, පී.ටී.සී. ප්‍රේමචන්ද්‍ර වගේ නූර්ති රචකයනොත් නූර්ති ශේෂ්ත්‍රයට ආපු ආකාරය අපි දකිනවා. මෙතෙන්දී අපි එතකොට දැන් අපි දකිනවා නූර්ති නාට්‍යයේ ආර්ය සිංහල නාට්‍ය සභාව ආරම්භ කළ 1919 දී ඒ තුලිනුත් විශාල මෙහෙවරක් සකස් කරගත්තා. නොයෙකුත් නූර්ති රචකයින් ඇවිල්ලා මේ සමාගමට බැඳිලා සිංහල සංස්කෘතිය නගා සිටුවන්න, සිංහල නාට්‍ය වංශය නගා සිටුවන්න මේ නූර්ති නාට්‍ය මේ සභාව තුලින් කරන්න ඉදිරිපත් වෙච්ච ආකාරය අපි දකිනවා දරුවනේ. එතකොට ඕගොල්ලෝ දකිනවා නූර්ති සංගීතඥයන් විදියට නූර්ති නාට්‍ය වල සංගීතය සකස් කරන්න හිටපු රත්නේ නාට්‍ය රචකයේ මේ සංගීතඥයන් විදියට අපි දකිනවා ගුජරාටේ පණ්ඩිත අම්මාලාල් කියන සංගීතඥයා, ඒකම සදාලාල් කියන සංගීතඥයා, මදන්ලාල් කියන සංගීතඥයා, මොහන්ලාල් කියන සංගීතඥයා, අබ්දුල් සතාර්, සදා සිවන්, විශ්වනාත ලෞජි, නවාබ් චාන්. විශ්වනාත ලෞජි ඔගොල්ලෝ දකින්නේදී නාටකම් වල සංගීත සපයන්න උදව් කරා. ඊළඟට ඩබ්ලිව් සතාසිවම්, එම්.එච්.එච්. රූපසිංහ වගේ සංගීතඥයෝ මේ සී දොන් බස්තියන් මහතාට නාට්‍යවේදියාට, චාස් තයස් කියන නාට්‍යවේදියාට, ජොන් ද සිල්වා කියන නාට්‍යවේදියාට ඒ නූර්ති නාට්‍යවල සංගීතය සපය ගන්න ලොකු අත්වැලක් වෙච්ච සංගීතඥයන් විදියට අපි දකිනවා. එතන ඕගොල්ලෝ අහලා ඇති ජොන් ද සිල්වා මහතාගේ රාමායන නාට්‍යයේ ජනප්‍රිය කීර්තියක් තියෙනවා අඹදමනාරන් දෙල් පනා, තනා මේවනා, සැපපතා, ලැබෙන්නේ මේ වගේ ඒවා. ඒ එක්කම ජොන් ද සිල්වා ශ්‍රී සංගමෝ නාට්‍ය ජනප්‍රිය ගීතයක් අපි දකිනවා දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා කියන නාට්‍ය. ඊළඟට සිරි සංඝ බෝධි මාලිගාවේ මම් අන්න ඒ වගේ නාට්‍ය නූර්ති නාට්‍ය ගීත හරියට ප්‍රචලිත වෙලා තිනවා. අපි ගොඩක් වෙලාවට අපේ තියෙන අපේ නාට්‍යකරණයේ තරඟයසවලදී සංගීත විෂය පැත්තෙන් බවා මේ නාට්‍ය නූර්ති නාට්‍ය ගීත ඉදිරිපත් කරන ආකාරය අපි අදත් දකිනවා. මේවා අදටත් ගොඩක්ම ප්‍රචලිත නූර්ති නාට්‍ය ගීත. එතකොට මේ විදියට 1877 ආරම්භ වෙච්ච නූර්ති නාට්‍ය ලංකාවේ ඉතා ඉක්මනින්ම ප්‍රචලිත වෙලා ගිය ආකාරය අපි දකිනවා. එතකොට ඒවට ආවේණික වෙච්ච රංග ශෛලියක් අපි දැක්කා. පැය 3කට සීමා වෙච්ච ආකාරය, ඊළඟ කාන්තා චරිත රංග දක්වපු ආකාරය, ස්ථාවර රංගශාලා ඉදි වෙච්ච ආකාරය, ඒ වගේ අපි විශේෂතා රැසක් දකිනවා නූර්ති නාටක තුලින්. ඊළඟට උත්තර භාරතීය හින්දුස්ථානි සංගීත නිසා නූර්ති නාට්‍ය ගොඩක් ප්‍රචලිත වුණා. අදටත් ඒ නූර්ති නාට්‍ය ගීත අපි අතර ප්‍රචලිතයි. ඔය විදිහට පටන් ගත්ත නූර්ති නාට්‍යවලට අපි දැක්ක සීදොන් බස්තියන් මහතා ප්‍රවීණත්වයේ දෙමින්, ඊළඟ ජෝන් ද සිල්වා මහතා, චාර්ල්ස් ටයස් මහතා, ඊළඟට අපි දැක්ක ජී.එල්. බෝධිපාල, එම්.ජී. ප්‍රේරා, එස්.ටී. සිල්වින් මහතා, ස්ටීවන් ද මහතා, ඊළඟට පී.ටී.පී. ප්‍රේමචන්ද්‍ර වගේ නූර්ති රචකයෝ ගණනාවක් බිහි වුණා. ඔහොම ප්‍රචලිත වෙලා ගිය නූර්ති නාට්‍ය දරුවනේ පිරිහීමට පත් වුණා. අපි දකිනවා 18 සතවර්ෂයේ අග භාගයේ, 19 සතවර්ෂයේ මුල් භාගයේ වගේ මේ නාටකය නැවත පිරිහීමට පත් වෙන්න පටන් ගත්තා. ඒකට හේතුනේ පිරිහීමට පත් වෙන්න හේතුත් ඕගල්ලන්ගෙන් අහනවා දරුවනේ. ඒවට හේතුනේ විවිධ සංස්කෘතීන් මිශ්‍ර කොටගත් නූර්ති අංග නූර්ති වලට ඇතුළත් වුණා. එක සංස්කෘතියක් නෙවෙයි සිංහල සංස්කෘතිය පමණනේ පුතේ, සංස්කෘති ඊළඟට අපි දකිනවා බටේර රටවල වල නාට්‍ය වගේ දේවල් කවලම් වෙච්ච විවිධ සංස්කෘති මිශ්‍ර වෙච්ච නූර්ති නිසා මේ නූර්ති නාට්‍ය පිරිහෙන්න පටන් ගත්තා. ඒ එක්කම අදාළ ජවනිකාවටත් අදාළ නැති අවස්ථාවලටත් වැඩියෙන් ගී සින්දු බහුලව යොදා ගන්න නිසා හරිත සාහරියට සංගීත නාටකයක් වගේ පත් වුණා. අනුචිත අවස්ථාවලත් වලදීත් සංගීතය යොදා ගැනීම නිසා අපි දකිනවා නෝර්ති නාට්‍ය පිරිවෙච්ච ආකාරය දරුවනේ. ඒ එක්කම තුවේ පුතේ අපි තව දකිනවා මෙතනට නාට්‍ය සන්දර්භය ගැන, ඒ කියන්නේ නාට්‍ය ඇතුළාන්තය සන්දර්භය අපි කියනවා නාට්‍ය තේමාව. ඒක පිළිබඳ හසල බුද්ධියක් නැතිකම, මුල මැද අග හරියට ගලප ගන්න බැරිව වැඩි හරියක් නාට්‍ය ගීත යොදාගත්ත නිසා මේ නෝර්ති නාට්‍ය පිරිහීමට පත් වෙන්න පටන් ගත්තා. ඒකම අපි දකිනවා අනවශ්‍ය ලෙස නාට්‍ය රසයට වඩා වැඩියෙන් අනවශ්‍ය ලෙස ජවනිකා භාවිතා කිරීම නිසා නෝර්ති නාට්‍ය පිරිහීමට පත් වෙන්න පටන් ගත්තා. මේ වගේ දේවල් නිසා අපි දකිනවා නෝර්ති නාට්‍ය පිරිහීමට පත් වෙච්ච ආකාරය. ඒ නිසා ඊට පස්සේ අපි නෝර්ති නාට්‍ය පිරිහීමත් එක්ක තමයි අපි දකින්නේ දරුවනේ ලංකාවේ වෙනත් නාට්‍ය ගමන් මගක්, තියටර් නාට්‍ය වගේ නාට්‍ය, පාස්කු නාට්‍ය වගේ නාට්‍ය ලංකාවේ ඒ අතර ප්‍රචලිත වෙලා යනවා. ඔය වගේ විදියට අපි නෝර්ති නාට්‍ය පිළිබඳ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ නාට්‍ය ගමන් මග. දැන් අපි නාට්‍ය ගමන් මග ගත්තාම අපි දකිනවා මුල්ම කාලේ මේ ශාන්ති කර්ම, ඊළඟට සොකරි කෝලම් වගේ ජන නාටක, ඊළඟට නාඩගම්, නෝර්ති වගේ ගමන් මාර්ගය තමයි අපි නාට්‍ය කලාවේ ඇදී යන්නේ. කොමාරි, මේ හැම නාට්‍ය කලාවකින්ම අපේ රටේ නාට්‍ය ගමන් මගට විශාල මෙහෙවරක් කරලා තියෙනවා නෝර්ති නාට්‍යයත්. අපිට විශාල අත්වැලක් වුණා අපේ නාට්‍ය ගමන් මග මේ දක්වා වර්ධනය වෙන්න. එතන දරුවනේ, දැන් අපේ හැම අවුරුද්දකම වගේ ප්‍රශ්න පත්‍රේ MCQ ප්‍රශ්න පත්‍රේ නෝර්ති නාට්‍ය ගැන අහනවා. එතකොට පටන් ගත්ත කොයි වර්ෂයේද 1877 කියලා කිව්වා අපි. නා කොහේ කා විසින්ද, කොහොමද මේ නාට්‍ය කලාව ලංකාවට ආවේ කියලා අහනවා අපෙන්. එතන අපි දකිනවා 1877 වර්ෂයේ ඉන්දියාවේ ඉඳලා බොම්බායේ කියලා අපි කියනවා, ඉඳලා බලිවාලා කියලා තැනත් එක්ක ප්‍රධානත්වයෙන් තමයි මේ නාට්‍ය කලාව ලංකාවට ආගමනය වුණේ. එතකොට ඒ කම්පැනි එක අහනවා අපෙන්. අපි කියනවා එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි කියලා. එතකොට මේ නෝර්ති නාට්‍ය ශෛලිය විශේෂතා අහනවා පුතේ හැමසැරේම අපේ ප්‍රශ්න පත්‍රවල. එතකොට නෝර්ති නාට්‍ය කලාව විශේෂතා දැන් ඕගොල්ලෝ දන්නවනේ දරුවනේ, ප්‍රශ්න පත්‍රයේ එන විදිහට ඕගොල්ලන්ට MCQ ප්‍රශ්න, මේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර දැක්කම අපිට දකින්න පුළුවන් ඒ වේ අහන නෝර්ති රංග ශෛලියට ආවේනික වෙච්ච ලක්ෂණ මොනවද කියලා. එතකොට දරුවනේ ඕගොල්ලෝ කියන්න ඕනේ ස්ථාවර රංග ශාලාවක් ඇති වෙච්ච ආකාරය, ගෘහස්ත රංග ශාලා ඇති වෙච්ච ආකාරය, ඊළඟට අපි දකිනවා විවිධ වේශභූෂණ, රංග භාණ්ඩ, නවීන උපකරණ යොදාගත් ආකාරය, ඒකත් අපිට විශේෂිතයි. ඊළඟට චිත්‍ර වස්ත්‍ර විශාල ගණනාවක් මේ නාට්‍ය කලාවේ අපි දකින්න යොදාගත් ආකාරය දරුවනේ, ඒ විශේෂතා, රංග ශෛලි විශේෂතා. තව කාන්තා චරිත, කාන්තාව මිසින්ම ඉදිරිපත් කිරීම දරුවනේ, ඒකත් මේ රංග ශෛලියට තියෙන විශේෂ. ඔයගලන්ට ඒ වලියන්න පුළුවන්. ඊළඟට නාට්‍ය පැය දෙක තුනකට සීමා වීම ඒක විශේෂිත කාරණයක්. මොකද ඒත් එක්ක අපි දින ගණනාවක් අපේ නාටකම් බලන්න වුණා. ශාන්ති කර්ම රාත්‍රී පටන් ගත්තාම පවදා ඉලිවෙනකන් අපි ශාන්ති කර්ම ඔවගේ තිබිච්ච වකවානුවක මිනිස්සුන්ට ඉතාම පහසුනා. මොකද මේ කාලේ වෙනකොට විශාල රැකියා අපි දකිනවා, රැකියා බහුල කාලයක්. එතකොට රැකියා වලට යන්න ඕනේ පවුදා. එතකොට නාට්‍ය බලබලා ඉන්න බෑ, දින ගණන් නාට්‍ය බලබලා ඉන්න මිනිස්සුන්ට අමාරු කාලේ වේලාවෙන් කරන්න. එතකොට පැය දෙක තුනකට සීමා වීම විශාල මේකලන්ට ලොකු දෙයක් වුණා. පැය දෙක තුනකට සීමා වීම. ඊළඟට උත්තර ಭಾರತೀಯ හින්දුස්ථාන සංගීතයක විශේෂ මේක ඉතාම කනට මිහිරි. ඒක නිසා ඒ නිසා මේ රංග ශෛලිය අපි දකිනවා, ඒකත් තියෙන විශේෂත්වයක්. ඊළඟට සර්පිනාව මේ සංගීත භාණ්ඩ ගැන ඕගොල්ලන්ගෙන් අහනවා. දැන් අපි එතකන් දැක්කේ සොකරි, ඊළඟට ශාන්ති කර්ම වල ගැට බෙරේ, එහෙම නැත්නම් දෙවොල් බෙරය, එහෙම නැත්නම් දවුල වගේ දේවල් තමයි භාවිත කරන ආකාරය. එතකොට මෙතෙන්දී මේ නෘත්‍ය නාට්‍යක වලට යොදාගත්ත සංගීත භාණ්ඩ විදියට අපි දකිනවා දරුවනේ තබ්ලාව, සර්පිනාව, වයලීනය, බටනලා වගේ සංගීත භාණ්ඩ අපි දකිනවා. ඒකම දැන් ඕගොල්ලන්ගෙන් අහනවා නෘත්‍ය නාට්‍යයට දායකත්වය දැක්වූ රචකයන් කවුද කියලා. එතකොට ඕගොල්ලන් දක්වන්න ඕනේ සීදොන් රචකයන් විදියට සීදොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතා, ඊළඟට ජෝන් ද සිල්වා මහතා, ඊළඟට චාල්ස් ඩයස් මහතා, ඊළඟට මේවා අපිට එච්චරම් ප්‍රචලිත නැති වුණත් ඒ නමුත් මතක තියාගන්න ඕනේ. ඒගොල්ලෝ විශාල මෙහෙවරක් කරා, ප්‍රචලිත නැහැ කියලා කියන්න බෑ. පීටර් සිල්වා මහතා, බී එල් බෝධිපාල මහතා, එම් ජී ක්‍රේරා මහතා, එස් ටී ස්ටීවන් මහතා, පීටීපී ප්‍රේමචන්ද්‍ර මහතා ආදීන් මේ නෘත්‍ය නාට්‍ය වලට දායකත්ව දැක්කපු අය විදියට දකින්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි දරුවනේ නෘත්‍ය නාට්‍ය නම් කරන්න කියලා. නීතිඥ දැන් අපි ජෝන් සිල්වා මහතාගේ නෘත්‍ය ඇහුවොත් අපි දකිනවා දරුවනේ රොලීනා නෘත්‍ය නාටකය, සන්න තිලකා, රෝමියෝ ජුලියට් වගේ නෘත්‍ය නාට්‍ය අපිට දිනතර, දිව්‍ය කුසුම, රොම්ලින් ඒ වගේ නෘත්‍ය නාට්‍ය අපිට නම් කරන්න පුළුවන් සිදොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතාගේ. ඊළඟට නීතිඥ ජෝන් ද සිල්වා මහතාගෙන් නාට්‍ය ගැන ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න ඇහුවොත් දරුවනේ ඒක අපි කොටස් පහකට වර්ගීකරණයක් කරනවා. එතකොට අපි ඒ වර්ගීකරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ පදනම් කොටගත් නාට්‍ය කියලා අපි කිව්වා. මුලදී ඕගොල්ලන්ට මතක ඇති මං කිව්වා දස්කොන් නාට්‍ය දරුවනේ, පරංගි හටන, සිටසඟ බෝ නාට්‍ය, ඒ වගේ ලංකා ඉතිහාසයේ පදනම් කරගත් නාට්‍ය අපිට නම් කරන්න පුළුවන්. තව තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ, වලගම්බා චරිතය, දොටු කැමුණු චරිතය, මහානාම චරිතය, අලකේශ්වර චරිතය වගේ නාට්‍ය. ඊළඟට එයාගේ දේව වර්ගීකරණයේ ඊළඟ කොටස සාම්ප්‍රදායික බෞද්ධ කතා ඇසුරු කරගත් නාට්‍ය විදිහට අපි දකිනවා. වෙස්සන්තර නාටකය, කුසජාතකය, ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ දැන් ඕවා නම් කරන්න. ඔගොල්ලෝ ඕවා පාඩම් කරගන්න, නෝට් කරගෙන හරි පාඩම් කරගන්න. ඊළඟට චිරන්තන සංස්කෘතිය සාහිත්‍ය ඇසුරු කොටගත් නාට්‍ය විදිහට අපි දකිනවා දරුවනේ සීතාහරණය, සකුන්තලා නාට්‍ය, රත්නාවලී නාට්‍ය, නාගානන්ද නාට්‍ය, නලරාජ චරිතය, උත්තරරාම චරිතය. සමට MCQ එකේ මෙහෙම එන්න පුළුවන් රත්නාවලී නාට්‍ය කාගේ, කා විසින් රචනා කරන නෘත්‍ය නාටකයක්ද කියලා. එතකොට චාල්ස් ඩයස් අපිට දක්වන්න බලන් චාල්ස් ඩයස් දායි, ජෝන් ද සිල්වා දායි, සීදොන් බස්තියන් දායි, මේ අපි කියපෝ ප්‍රීට සිල්වා දායි. එතකොට ඔගොල්ලෝ නම් කරන්න ඕනේ ඒක ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍යයක් විතර. ඔය විදිහට ඔයගොල්ලන්ගේ අහන්න ඉඩ තියෙනවා ප්‍රශ්න පත්‍රයේ. ඊළඟට අපි දකිනවා ඉංග්‍රීසි නාට්‍යවල අනුවාද විදියට අපි දකිනවා ෂේක්ස්පියර්ගේ නාට්‍ය අනුවාදත් මෙතුමා රචනා කරා කියලා අපි කිව්වා. ඔතෙලෝ, හැම්ලට්, වෙනිස්, වෙලින්දා, මිම්මට මිම්ම වගේ ඉංග්‍රීසි නාට්‍යත් රචනා කරපු ආකාරය. ඊළඟට තව මෙතුමාගේ නෘත්‍ය නාට්‍ය තමයි කාගේද, ජෝන් ද සිල්වා මහතාගේ කාලීන සමාජ අධ්‍යක්ෂින් පදනම් කොටගත් නාට්‍ය විදියට අපි දකිනවා මරණානුස්මෘති ප්‍රකරණය, සුරාසුණ්ඩ ප්‍රකරණය, සිංහල භාෂා ප්‍රකරණය, පරාභව නාටකය වගේ නාට්‍ය. එතකොට ඕගොල්ලන්ගේ සමාජට ජෝන් ද සිල්වා මහතාගේ කාලීන සමාජ අධ්‍යක්ෂින් පදනම් කොටගත් නාට්‍යයක් නම් කරන්න කියලා එක්කෝ MCQ එකේ එවන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේ නාටක මොනවද කියලා, ඔයගොල්ලෝ නෘත්‍ය නාටක මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට චාල්ස් ඩයස් මහතා, එතුමා කරපු මෙහෙවර අපි කිව්වා. එතුමා රචනා කරපු නාට්‍ය කිව්ව දරුවනේ චාල්ස් ඩයස් මහතාගේ නාට්‍ය හය ඔයගොල්ලන්ගෙන්. එතකොට 20 සියවසේ හිටපු විශාල නෘත්‍ය නාට්‍ය කලාවට සේවාවක් කරපු කෙනෙක් විදියට තමයි අපි චාල්ස් ඩයස් මහතා හැඳින්වුවේ. නාට්‍ය 42 කරා කියලා අපි කිව්වා නෘත්‍ය නාට්‍ය. ඊළඟට එතුමාත් සිංහල සංස්කෘතිය නගා සිටුවන්නේ විශාල මෙහෙවරක් කරා. ඊළඟට එතුමා රචනා කරපු නාට්‍ය අපි වර්ෂයෙන් වර්ෂයේ ප්‍රකාශ කරා. ඔය නාට්‍යකින් එකක් අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් කා විසින් රචනා කරාද කියලා අහන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේ නාට්‍ය හඳුනගෙන තියෙන්න පුළුවන්, හඳුනාගෙන තියෙන්න ඕනේ, පාඩම් කරගෙන තියෙන්න ඕනේ. එතකොට අපි කතා කරා පණ්ඩුකාභය, පද්මාවති, දුටුගැමුණු, වලගම්බා, කුසරාජ චරිතය, ධර්මාශෝක, සිවම්මා, නාගානන්ද, ඔතෙලෝ වගේ නාට්‍ය ගණනාවක්, නෘත්‍ය නාට්‍ය ගණනාවක් මෙතුමා රචනා කරා. එතකොට මේ ආයි රංග ශාලා ගැන අහන්න පුළුවන්. අපි දකිනවා සම්පූර්ණ නවීකරණය වෙච්ච මෑතකදී සියලුම අංගෝපාංග සහිත නාට්‍යාගාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ටවර් රංග ශාලාව. එතකොට මේ ටවර් රංග ශාලාව ඉදිකරලා දුන්නේ චාස් ඩයස් මහතාට, එතුමාගේ මාමණ්ඩිය විසින්. එතකොට 1911 තමයි මේ නාට්‍යාගාරය ඉදිරිපත් කරේ. එතකොට ඕගොල්ලන්ගේ ඔවගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා දරුවනේ. නූටි නාට්‍ය පිරිහීමට ලක් වෙච්ච හේතුත් ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එතකොට අපි දකිනවා විවිධ සංස්කෘතීන් මිශ්‍ර කොටගත් නිසා නූටි නාට්‍ය පෙළඹුණා, පිරිහෙන්න පටන් ගත්තා. ඊළඟට අනුචිත අවස්ථාවට අදාළ ජවනිකාවට උචිත නැති ආකාරයට සංගීතයේ බහුලව යොදාගත ඉතාමත් සංගීත නාටකයක් වගේ වුණාලු. ඒක නිසා නූටි නාට්‍ය පිරිහීමට පත් වෙන්න පටන් ගත්තා. ඊළඟට නාට්‍ය සන්දර්භය ගැන ඇතුළාන්තය මුල මැදාග ගලපගන්න ඒ තරම්ම හසල බුද්ධියක් නාට්‍ය පිළිබඳ නාට්‍ය රචනා කිරීම පිළිබඳ හසල බුද්ධියක් නැතිකම නිසාත් මේ නූර්ති නාට්‍ය පිරිහීමට පත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට නාට්‍ය රසය විසිරී යන ආකාරයට ජවනිකා යොදා ගැනීම නිසා දරුවනේ මේ නූර්ති නාට්‍ය පිරිහීමට පත් වුණා කියලා තියෙනවා. එතකොට ඕගලන්ගේ ප්‍රශ්න පත්‍රයේ ඔය දේවල් අහන්න පුළුවන්. ඊළඟට ඕගලන්ට ඒ ජෝන්ද සිල්වා මහතාගේ, චාස් ඩයස් මහතාගේ, සීදොන් බස්තියන් මහතාගේ පින්තූර පිළිබඳ පොඩක් හොයලා බලලා ඒවා පොඩක් ඒ ගැන මේ පින්තූර දාන්න පුළුවන් පුතේ. නාට්‍යවේදියා කවුද, මේ නාට්‍යවේදියා කවුද කියලා අපි දකිනවා පින්තූර දානවා. ඒක නිසා කරුණාකරලා ඒ පොඩක් ඒ පින්තූර පිළිබඳ සැලකිල්ලෙන් ඒ පිළිබඳ හොයලා බලලා ඒ අදාළ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න සූදානම් වෙන්න. ඉතින් දරුවනේ ඊළඟ දවසේ තවත් පාඩමකින් අපි ඕගොල්ලන්ගේ නාට්‍ය අරංග කලාව 10-11 වසරවලට අදාළ පාඩමකින් සම්බන්ධ වෙනතුරු මම අද ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දිනයක් වේවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ නාට්‍ය හා රංග කලාව ඔබට කියලා දුන්නේ බණ්ඩාරවල ධර්මපාල මහා විද්‍යාලයේ අශෝකා ශ්‍යාමලී ගුරුමෑණියන්.